SBS සිංහල වැඩසටහනේ අවසාන අංගහරුව අද අපි ගෙන එන මාසික විශේෂාංගය තමයි විනිවිද සමාජ කතිකාව. ඉතින් දැන් අපි සූදානම් වන්නේ මෙවර විනිවිද සමාජ කතිකාව තුළට ඔබ රැගෙන යන්න. මෙවර විනිවිද තුළින් අපි කතාබහ කරන්න සූදානම් වන්නේ ඔබට මේ මාසේ මුලදී අහනට ලැබුණු එක්තරා ප්‍රවෘත්තියක් හා සම්බන්ධ කරුණක්. විශේෂයෙන්ම අපි SBS සිංහල වැඩසටහනේ මේ පිළිබඳව වාර්තා කළා. ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල තුළ ලිංගික අපචාර ක්‍රියා පිළිබඳව වාර්තා වන බවට මෙය ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රජාවම කලබන්නට සමත් වුණා කියන්න පුළුවන්. මෙහිදී වාර්තා වුණේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 5 දෙනෙකුගෙන් 1 අයකුම යම්කිසි ලිංගික හිරිහැරයකට මුහුණ දෙන බව. ඉතින් ඔස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකික ප්‍රජාව හැටියට විශේෂයෙන් අන්තර්ජාතික සිසුන් සහ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත සිසුන් ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවලට ඉගිලීම සඳහා ඇතුල් වෙනවා. ඉතින් ඔවුන්ට මෙය බලපාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි අද අපි විනිවිද සුලින අවධානය යොමු කරන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහට අපිත් සමග මුලින්ම එකතු වන්නේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ජේ වීරවර්ධන මහතා. මහාචාර්යතුමනි, මේ වාර්තාව පිළිබඳවත් මේ ලිංගික හිංසන ආදී කරුණු පිළිබඳවත් අපිට මුලින්ම හඳුන්ලා දෙන්න පුළුවන්ද මේ විනිවිද කතා බහ ආරම්භ කරන්න?
ඇත්තම චරිත ඔබ කිව්වා වගේම මෑතකදී ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් සමීක්ෂණයක් කරන ලැබුවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 30,000කට ආසන් ප්‍රමාණයක් මේට සහභාගී වුණා. ඒ වගේම ඔස්ට්‍රේලියානු යුනිවර්සිටි විශ්වවිද්‍යාල 39ක් සහභාගී වුණා. ඒ වගේම එම ශිෂ්‍යයන් විසින් 1,800ක් සබ්මිෂන්ස් ඉදිරිපත් කළා මෙම සමීක්ෂණයට. මේ අනුව මේ 25%ක්ම ඒ සහභාගී වෙච්ච සමීක්ෂණ සහභාගීත්වය කියා සිටියා තමන් යම් ආකාරයක ලිංගික හිරිහැරයකට ලක් වූ බව. ඉතින් මෙතනදී හිරිහැර මේ වචන පාවිච්චි කරනකොට මේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් ලංකාවේ නම් තියෙනවා සිංහල භාෂාවේ වචන කීපයක් තියෙනවා මේ මේ සම්බන්ධව. උදාහරණයක් වශයෙන් ලිංගික හිරිහැර කිරීම තමයි මේ භාවිත වෙන්නේ. එහාට තියෙනවා ලිංගික අතවර කිරීම, ඒ කියන්නේ අකමැත්තෙන් කායික වශයෙන් ලිංගික ක්‍රියාවන් කාට හරි කිරීම. ඊටත් එහා තියෙනවා අපයෝජන කියලා වචනයක් මෑතකදී සිංහල භාෂාවට එක්කවලා තිබෙනවා. ඒ තමයි ශිෂ්‍යෙක් විශේෂයෙන්ම කෙනෙක්ගේ බාහිර සිටින කෙනෙක්, උදාහරණයක් වශයෙන් පූජ්‍ය පක්ෂයාගේ තිබෙන කෙනෙක්, එහෙම නැත්නම් ගුරුවරයෙක් විසින් දිගු කාලයක් තුළ ලිංගික අතවරට කෙනෙක්ව භාජනය කිරීම. එහෙම මේක තමයි දූෂණය වගේ දේවල්. එතකොට මේ සෙක්ෂුවල් හැරස්මන්ට් කියන එක, එහෙම නැත්නම් ලිංගික හිරිහැර කිරීම තමයි මෙම සමීක්ෂණයට භාජනය වුණේ. මේ තියෙන විශේෂ කතිය තමයි මේ සෙක්ෂුවල් හැරස්මන්ට් කියන එක ලිංගික හිරිහැර කිරීම තමන් අතින් නොදැනුවත්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ට නොදැනුවත්ම යම් පාර්ශ්වයක් විසින් කෙරෙන්න පුළුවන්. අද පිළිරන් තියෙන මේකේ විශාල වශයෙන් එම සංවිධානයට හානියක් වෙනවා. ඒකින්ගේ වැඩ කරන අයගේ තමන්ගේ වැඩට කැපවීම අඩු වෙනවා. ඒ වගේම මෙම සේවය ආරක්ෂා මෙම ස්ථානය ආරක්ෂා රහිත ස්ථානයක් බවට තමන්ගේ හිත තුළ තිබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දිගු කාලීනව ආයතනට හොඳ නැහැ. ඉතින් මේ ගැන යමක් කළ යුතුයි. විශ්වවිද්‍යාල දිහා බැලුවාම ඕනම ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන්. සෙක්ෂුවල් හැරස්මන්ට් ගැන තියෙන විනම ඛේදයක් තියෙනවා. ඒ වගේම සෙක්ෂුවල් හැරස්මන්ට් වළක්වා ගන්න කොහොමද කටයුතු ක්‍රියාමාර්ග කියලා ඒ ප්‍රතිපත්ති සම්පාදනය කළ තියෙනවා. විශේෂයෙන්ම අර කලින් කිව්ව සමීක්ෂණයෙන් පස්සේ සියලුම විශ්වවිද්‍යාල කලබල තිබෙනවා. මක් නිසාද මෙම විශ්වවිද්‍යාලයට මෙම වාර්තාව ඉතාමත්
එතකොට මේ ලිංගික හිරිහැර ලිංගික හිංසන යනුවෙන් ඇත්තටම හඳුනන්නේ කුමක්ද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්.
මෙතන තමයි සමහර ලංකාවෙන් පැමිණෙන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් යම් ආකාරයක අසීරු තත්ත්වයකට පත් කරන්නේ. මේ ගැන මේවා මොනවද කියලා හරියටම නිර්වචනය කළ යුතුයි. මුලින් එකක් තමයි සබ්ජෙක්ට් another person to an unsolicited act of physical intimacy was a lesser කෙනෙක් කායික වශයෙන් ලංගිම්මට උත්සාහ කිරීම තමයි මේ ගරන් ගන්න මේ යටතේ ගැනෙන්නේ. ඊට පස්සේ makes an unsolicited demand or request with a directly or by implication for sexual favors. ලිංගික උපකාර සඳහා ඉල්ලීමෙන් නැත්නම් ලිංගික කාර්යයක් සඳහා යෝජනා කිරීම. මේ සමාජ ආයතන ප්‍රධානීග්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක ආචාර්යවරුගෙන් වෙන්න පුළුවන්. ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට නැත්නම් ශිෂ්‍යාවකට තමන් තම එක වැඩ කරන ටියුටර් කෙනෙක්ගේ මාර්ගයෙන් නැත්නම් ඕනෑම කෙනෙක් තම තියලින් පරිපාලන වශයෙන් ඉන්න කෙනෙක් අතින් වෙන්න පුළුවන්. එමත්නම් makes remarks sexual connotations relating to other person අනිත් කෙනාගේ අකමැත්තෙන් ලිංගික කතාවල් කිරීම ලිංගික communication එවගේම එවගේ වචන පාවිච්චි කිරීම එමත්නම් දානකදී ඊමේල් එවන්න පුළුවන් ඊමේල් එවන්න පුළුවන් ලිංගික කරුණු තිබෙන ට්විටර් පණිවිඩ මේ දවස්වල සමාජ ජාලය ගැන කතා කරන සෝෂල් මීඩියා ගැන සෝෂල් මීඩියාකට එවන්න පුළුවන් ට්විටර් පණිවිඩ ෆේස්බුක් පණිවිඩ
ඔව් ඒ අපි අදහසක් දැනගත්තේ මේ ලිංගික හිංසන යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන කරුණ පිළිබඳව. ඉතින් මෙවන් අත්දැකීමකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ ඒ කතාවක් අපිට අහන්නට ලැබුණා තවත් සිසුවෙකුගෙන්. ඔහු නමින් අමිල, මෙල්බර්න් නුවර ප්‍රධාන විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්නේ. ඉතින් මේ අමිලගේ කතාවත් අපි අහලා බලමු මේ සිදුවීම කුමක්ද කියලා.
ඇත්තටම මේ ගැන කතා කරනවා නම් මගේ යාළුවෙකුට පොඩි දෙයක් වුණා විශ්වවිද්‍යාලය තුළම. ඒ ගැන කියනවා නම් එයාගේ ඇත්තටම CEO එක, ඒ කියන්නේ ඒක CEO එක මෙයා පාසල් කීපවරක් ආපු නැති නිසා මෙයාගේ එක කැන්සල් වෙන්න ගියා. නමුත් කැන්සල් වෙනකොටම ඒ අපේ ඉන්ටර්නැෂනල් ඩිපාර්ට්මන්ට් එකේ එක්කෙනෙක් එයාට අයුතු යෝජනාවක් කරලා තිබ්බා, ඔයා මෙහෙම අපිත් එක්ක එන්න, මාත් එක්ක එන්න, නිකන් ඕන නැති විදිහේ යෝජනාවක් කරලා තිබ්බා. ඒ ගැන එයා SMS පණිවිඩ මගින් ගොඩාක් දේවල් කිව්වා මෙන්න ඉන්න. පස්සෙ ඉතින් ඒ ගැන කම්ප්ලේන් කරා. කම්ප්ලේන් කරලා ඉන්ටර්නැෂනල් එක අපේ යුනිවර්සිටි එකේම ඩිපාර්ට්මන්ට් එකේ කතා කරලා ඒ පිළිබඳව ඉන්න කවුන්සිලින් දැනුවත් කරපුවාම ඒ ගැන නීතිමය පියවර ගත්තා. ඊට පස්සේ අදාළ අපේ යාළුවට ඒ COE ડોකියුමන්ට් එක හම්බුණා. ඒ වගේම ඒ අයුතු යෝජනා කරපු කෙනාටත් ඒ රස්සාවෙන් එයාට අයින් වෙන්න වුණා. ඉතින් ඒක තමයි ඉතින් මම හැමෝටම වගේ කියන්නේ, ඒ විදිය දෙයක් වෙනවා නම් ඒ ගැන ඒ විශ්වවිද්‍යාලවලට දැනුම් දෙන්න, එයාලා ඒ ගැන අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා, ඒ වගේ අයට නිසි දැනුවම් දෙනවා කියන එක තමයි මම මේ කතාවත් එක්ක මට කියන්න තියෙන්නේ.
ඒත් එක්කම මේ කොහොමද ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට බලපාන්නේ, ඒ වගේම දෙමාපියන් හැටියට මොනවාගේ ආකාරයටද මේ පිළිබඳව දැනුවත් විය යුත්තේ කියන කාරණය පිළිබඳව අදහසක් වන දැන් අපිත් සමග එකතු වෙන්නේ දකුණු ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයක් වන අමාලි වීරසිංහ.
ඔව්, ඒක ගැන හිතනකොට නම් ඇත්තටම අවංකවම කියනවනේ ඒක නිකන් ෂොක් එකක්, බොහොම පුදුම සහගත දෙයක් කියලා හිතුණා. ඉතින් මම කල්පනා කරලා බැලුවා දැනට යුනිවර්සිටිස් වලින් විශේෂයෙන් අපේ යුනිවර්සිටි එකෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. අපේ ඩිපාර්ට්මන්ට් එක තියෙන මේ බෙදින කවුද 15ක් විතර පරණයි. ඒගොල්ලෝ හැම ඔෆිස් එකකම හැම ස්පෙෂල් ලෙක්චරර්ස් වගේ ඔෆිසර්ස් වල දාලා තියෙන ග්ලාස් ඩෝස්. ඉතින් ඒක දාන්න එක හේතුවක් කියලා මම දැනගත්තාවට පස්සේ මේ වගේ දේවල් වෙන එක බලක් වන්න දරන උත්සාහයක් කියලා. ඉතින් ඒක මම හිතනවා හොඳ දෙයක් කියලා කරලා තියෙන්නේ. අනිත් එක මේක ගැන කල්පනා කරලා බලපුවාම ඉතින් අපි හැමෝම දන්නවා මේ යුනිවර්සිටිස් වල තියෙනවා එක එක කමිටීස්. දැන් ළමයින්ට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම ඇවිල්ලා ගිහින් කියන්න. ඒක ගැන ඉතින් ළමයි දැනුවත් කරනවා. ඒක ඉතින් දැනුවත් කිරීම කියලා විශේෂයෙන්ම කරන්නේ ලීෆ්ලට්ස් හදලා බ්‍රෝෂර්ස් හදලා දෙනවා, ඊළඟ සෙමිනාස් තියෙනවා. නමුත් ඒව කොච්චර ළමයි විලින්ග්ලි පාවිච්චි කරනවද කියන එකයි ඉෂුව එක. මම ඒත් හිතනවා යුනිවර්සිටි එකයි පේරන්ට්ස්යි අතර බොහොම අඩු සම්බන්ධයක් තියෙන්නේ. සමහරක් විට යුනිවර්සිටි එකකට පුළුවන් නම් එහෙම ඉනිෂියේටිව් එකක් ගන්න පේරන්ට්ස් ලව දැනුවත් කරන්න. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම ඒෂියන් කමියුනිටි එක තියෙන චැලෙන්ජ් එක තමයි ළමයි මේ වගේ දෙයක් වුණාම ඇවිල්ලා අම්මලා තාත්තලාට කියන්නෙත් නැහැ. ඒගොල්ලෝ තනියෙන් ප්‍රශ්න විසඳ ගන්න හදනවා. ඒ වුණාට ඒගොල්ලෝ මේ යුනිවර්සිටි එකේ අවේලබල් රිසෝර්සස් ඔය කමිටීස් වගේ තැන්වලට යන්නෙත් නැහැ. ඒතකොට ඒගොල්ලෝ තනි වෙනවා. ඒ තනිවීම ඉතින් හුඟක් ඊට වඩා ලොකු ප්‍රශ්නකට මුල වෙන්න පුළුවන්. පුළුවන් නම් යුනිවර්සිටි එකෙන් හෝ වෙනත් ඉන්ඩිපෙන්ඩන්ට් ඕර්ගනයිසේෂන් එකකින් අම්මලව දැනුවත් කරන්න මේ බිහේවියරල් ටෙන්ඩන්සිස් මොනවද, මේ වගේ ප්‍රශ්නයක් වුණාම ළමයා මේ විදිහට හැසිරෙනවා නම් මේ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියන එක ගැන දැනුවත් කිරීම සමහර විට මට හිතෙනවා ඒක වැදගත් දෙයක් වෙන්න පුළුවන් කියලා. මට හිතෙන්නේ ළමයින්ව මේ වගේ දේවල් වලින් ආරක්ෂා කරන්න යුනිවර්සිටි එකට තනියම කරන්නත් බෑ, පේරන්ට්ස්ට තනියම කරන්න බෑ. ඒ අතර එකතුවක් තියෙන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ.
ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ මවක් වන සිඩ්නුර සන්ධ්‍යාලියනගේ මහත්මයාත් අපිත් සමග මේ පිළිබඳව කතා බහට එකතු වුණා. මේ ඇගේ අදහස්.
ඇත්තටම මම දියණිය කියන අම්ම කෙනෙක්. මගේ දියණිය සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්නේ. ඉතින් විශ්වවිද්‍යාලවල සිදුවන මේ ලිංගික අපචාර පිළිබඳ වාර්තාවක් ගැන අහන ලැබුණා අපිටත්. නමුත් මම දැක්කපු වැදගත්යක් තමයි මෙතන විශ්වවිද්‍යාල තුල ඒ පිළිබඳව දැනුවත් කිරීමේ කරුණු ගොඩක් කරලා තියෙනවා. දැන් අපිට ගිහාම වෙබ්සයිට් එකේ දකින්න පුළුවන් ඒ පිළිබඳව ළමයි දැනුවත් කරනවා. ඒ වගේම මම දැක්ක අපි පාර යනකොටත් හෝඩින්ස් තියෙනවා මේ සිඩ්නිවල විශ්වවිද්‍යාලවල මේ වගේ දරුවන් දැනුවත් කරලා තිබුණා සෙක්ෂුවල් හැරස්මන්ට් වලදී මේ වගේ දේවල් කරන්න කියලා. ඒගොල්ලෝ කොහෙත්ම ටොලරේට් කරන්නේ නැහැ කියන ඒ පණිවිඩය තමයි දෙන්නේ. ඉතින් ඒ වගේ මේ බුලින් වගේ කරුණු පිළිබඳවත් මම දන්නවා මගේ දියණියත් සහභාගි වෙලා තිබුණා ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට. ඉතින් මං හිතනවා ඒ වගේ අවස්ථාවලදී ඒ ටොලරේට් කරන්නේ නැහැ කියන පණිවිඩය හැමෝටම ලබා දෙනවා. ඉතින් ඒ වගේම ගෙදරදී අපිට කරන්න පුළුවන් පේරන්ට්ස්ලා විදිහට දරුවන් ඒ පිළිබඳව හොඳට දැනුවත් කරන එක. එතකොට ඒගොල්ලන්ට ඒ අවස්ථාවලදී හරි තීරණේ ගන්න මං හිතන්නේ උදව් වෙනවා.
අපි මෙහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අදහසුත් ගන්නට අමතක කරේ නැහැ. අපිත් සමග මුලින්ම මේ පිළිබඳව කතා බහට එකතු වන අන්තර්ජාතික ශිෂ්‍යාවක්. ඇය ක්වීන්ස්ලන්ත තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පාශ්චාත්‍ය උපාධිය හදාරන්නේ ඇය උපමාලි පීරිස්. මේ ඇගේ අදහස.
ඇත්තරම අපි විශ්වවිද්‍යාලයට එනකොටම අපිට ඔරියන්ටේෂන් එකක් විශ්වවිද්‍යාලයේ මගින් ලබා දෙනවා. අනිවාර්යයෙන්ම මෙන්න මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට සහභාගි වෙන ඉතාමත් වැදගත්. මොකද මේ කාලය තුළදී අපිට යම්කිසි අවශ්‍යතාවයක් ඇති වුණොත්, යම්කිසි කරදරයක් හදිසි අවශ්‍යතාවක් ඇති වුණොත් අපි කාටද දැනුම් දිය යුත්තේ, අපි කොයි වගේ ස්ථානවලද සහාය ලබා ගත යුත්තේ කියන කාරණා පිළිබඳව අපිට දැනුවත් කිරීමක් කරනවා. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ අපේ ජංගම දුරකථන සඳහා අපි ඇප් එකක් අපි සේෆ් සෝන් ඇප් කියලා තියෙනවා. මේක අපි ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්ථාව සැලසා දෙනවා. එතකොට අපිට යම්කිසි හදිසි අවස්ථාවක් කරදරයක් වුණොත් අපි ඒ ඇප් එක මගින් අපි ඉන්න ස්ථානය සහ ආධාර අංශ දැනුවත් කිරීමට අපිට ක්ෂණිකව පියවර ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපි දන්න විදිහට දැන් අපි හ්‍යුමන් රයිට්ස් කමිෂන් එකේ වාර්තාවන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. බොහෝ ශිෂ්‍යයන්ට මෙම හිංසා වෙනවා කියලා. නමුත් අපි අපේ ආරක්ෂාව සැලසා ගත යුතුයි. මොවිට අලුතෙන් එන සහෝදර සහෝදරයන්ට කියන්න කැමති මේ මුල් කාලය තුළ විශේෂයෙන් තනිව ගමන් කිරීම, රාත්‍රී සමාජ ශාලා මේ ආකාරයේ කටයුතු කිරීම බොහෝ දුරට අවම කරනවා නම් හොඳයි. වගේම අපිට විශ්වවිද්‍යාලය තුළ අපිට මෙන්ටර් කෙනෙක් හදා ගන්න පුළුවන්. කියන්නේ අපේ අපේ රටේ ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඔස්ට්‍රේලියාව තුළ විශ්වාසදායි මිතුරෙක් කෝ මිතුරියක් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම හදාගෙන අපිට හදිසි අවස්ථා දැනුම් දෙන්න, අපි ඕන දෙයකට උදව් කරන්න අපේ විශ්වාසදායි කණ්ඩායමක් හදා ගැනීමත් ඉතා වැදගත්. ඒ වගේම අපිට යම්කිසි හිංසනයක් හෝ කරදරයක් කෙනෙක්ගෙන් තියෙනවා නම් අපිට අපි විශ්වවිද්‍යාලය තුළ කවුන්සිලර්ස් ඉන්නවා. එහෙම නොහරි මානසික හිංසනයක් පීඩනයක් තියෙනවා නම්, පීඩාවක් තියෙනවා නම් අපිට ගිහිල්ලා විශ්වවිද්‍යාල මට්ටමින් කතා කරන්නට හැකියාව තියෙනවා. සහ විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට් ඇසෝසියේෂන්ස් තියෙනවා. මේ සම්බන්ධ වෙලා අපිට නිතරම අවවාද උපදෙස් උදව් ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා.
එතකම ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය තානාපතිවරයක් ලෙසත් කටයුතු කරන, තම ආචාර්ය උපාධියට පර්යේෂිකාවක් ලෙසත් කටයුතු කරන නිව් ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නිරෝෂා රණවක තමයි අපිත් සමඟ දැන් කතාබහට එකතු වන්නේ. ශිෂ්‍ය නියෝජිතයක් විදිහටත් ඇය මේ කරුණ සම්බන්ධයෙන් දක්වන අදහස් තමයි මේ.
ඇත්තටම මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ චරිත ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට් ඇම්බාසඩර් කෙනෙක් වශයෙන් මම ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට් කොමියුනිටි එක රිප්‍රසන්ට් කරනවා. එතකොට අපි ඇත්තටම දැනුවත් අපේ විශ්වවිද්‍යාලය තුළ නම් මේ වගේ ලිංගික හිංසනයකට අතවරයකට ආසන්න මොහොතකට ලක් වූ කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ඊට විරුද්ධව පියවර ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අයිතිය ලබා දීලා තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට් කෙනෙක් කියලා. ඒ කියන්නේ නොසලකා හරින්නේ නැහැ. ඉතින් ඒක මම හොඳටම දන්නවා. ඒ පණිවිඩය හැම ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට් කෙනෙකුටම ඇත්තටම ගිහිල්ලා තියෙනවා. ඒ නීතියේ පිහිට අපිට ලැබෙනවා කියන එක මට මේ අවස්ථාවේදී තවදුරටත් පැහැදිලිව කියන්න පුළුවනි.
එත්කම මේ වන අවස්ථාවකදී මේ පැමිණිලි කළ යුතු ආකාරය පිළිබඳව අපිත් සමඟ අදහසක් දක්වුවා තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඔහු නිව් ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිරිගමගේ මහතා. මේ ඔහුගේ අදහස.
ඔව්, ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නම් ඉතින් මූලික වශයෙන්ම ඉතින් ඒ තමන්ගේ මේ ගුරුවරු එක්ක පුද්ගලිකව කතා කරලා බලන්න පුළුවන්. මේ පන්තිවලදී එහෙම මොනව හරි වෙනවනම්, එහෙම නැතුව විශ්වවිද්‍යාලයේ ඔය ප්‍රසිද්ධ ස්ථානවල දැන් පුස්තකාලේ හරි, එහෙම නැත්නම් ඇවිදිනකොට හරි, කොලේජස් වල වගේ තැන්වල හරි, එහෙම වෙනවනම් ඉතින් ඒ ඉන්න තැන්වල මේ ආයතන ප්‍රධානීන් එක්ක කතා කරලා බලන්න පුළුවන් මේ පුද්ගලිකව. හැබැයි මේ විශ්වවිද්‍යාලවල තියෙනවා මේ ඔය මේ ඉක්විටි ඔෆිස් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් EEO ඔෆිස්, ඊක්වල් ඔපචුනිටි ඔෆිස්, එහෙම නැත්නම් ඉක්විටි ඔෆිස් කියලා තියෙනවා. අන්න ඒ වගේ තැන්වලට ගිහිල්ලත් මේ කියන්නේ බොහොම පුද්ගලිකව ඒවා සාකච්ඡා කරලා මොකක්ද කරන්න කියන එක ගැන මේ උපදෙස් ගන්න පුළුවන්. ඒ තැන්වල ඉන්නවා සාමාන්‍යයෙන් ඔය කවුන්සලර්ස්ලා වගේ කට්ටිය දාලා ඉන්නවා. ඒ හංගගෙන ඉන්නවනේ. ඒ හංගගෙන ඉඳගෙන ඒව ගැන දුක් විඳින එක ඒව සපර් කරන එක ඒක අවශ්‍ය නැහැ. ඉතින් එහෙම නෙවෙයි අර තමන්ට කරදර කරන කෙනාට මොනවා හරි ඒ ගැන ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රතිපත්ති අනුව මේ කටයුතු කරන්න පුළුවන්.
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල තුල පවතින මේ ලිංගික හිරිහැර සිදුවීම් පිළිබඳව විවිධ පැතිකඩවලින් අපි ඔබට ඒතරතුරු ගෙනාවේ. ඉතින් මෙවන් තත්ත්වයකට මුහුණ දෙන ඒ සඳහා පැමිණිලි කළ යුත්තේ සහ ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන කාරණය පිළිබඳවත් අපි දැන් ඔබට තොරතුරු ගෙනෙනවා. ඒ තොරතුරු අපිට ගෙන එන්නේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේ වීරවර්ධන.
ඉතින් මේදී එකක් ලංකාවෙන් ගෙන සමාජයට මට හිතනවා මේ ශිෂ්‍යයන් විශේෂයෙන් අදාළෙන්න පුළුවන්. තමන් විශේෂයෙන්ම ශිෂ්‍යව ආශ්‍රය කරනකොට ඔස්ට්‍රේලියාවේදී බොහෝ විට සිදුවෙනවා පන්ති කාමරවල පරිස්සම් යුතුයි මා කරන දේ මම විහිලුවට යමක් කළත් ඒ කොතනින් කෙළවරේද කියන එක හිතේ තියාගන්න ඕන. විශේෂයෙන් අන්පාර්ශ්වය අතමැති නම් එමෙන්ම කෙනෙක් ලිංගික හිරිහැරවට ලක් වුණොත් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වාතාවරණයක ඒ පිළිබඳ වාර්තා කරන්න පුළුවන්. එම තම හිරිහැර කරපු පුද්ගලයාට ගේ සුපයිසවරයා විදිහට උදාහරණයක් වශයෙන් යම්කිසි ආචාර්යවරයෙක් යමක් කළා නම් ඒ අංශ ප්‍රධානියට වාර්තා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටියුටර් කෙනෙක් යම්කිසි උපකාරයක් ලිංගික උපකාරයක් බලාපොරොත්තු වුණා නම් ඒ කෝස් කෝඩිනේටර් එහෙම විෂය භාර ආචාර්යවරයාට වාර්තා කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල බොහෝ විට මේ සඳහා උදාහරණ දීලා තිබෙනවා කොහොමද මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියලා. උදාහරණයක් වශයෙන් වෙන්න පුළුවන් යම් කෙනෙක් ඊමේල් යවනවා තමන්ගේ ටියුටෝරියල් ක්ලාස් එකින් තවත් ගෑන්මෙකුට. එතකොට මෙන්න ඊමේල් ලිංගික ආකාරයේ විය හැකි ඒ ලබනා වූ පාස්වේ අකමැති දෙයක්. ඒත් මේ පිළිබඳව මුලින්ම තම කැටනා ශිෂ්‍යයන්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් එම විශේෂ බාර ආචාර්යවරයාට වාර්තා කරන්න පුළුවන්. එතකොට ආචාර්යවරයා සාමාන්‍යයෙන් කරන්නේ එම ශිෂ්‍යාවට ලිඛිතව සම්මත දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක දුන්නට පස්සේ එම අතවර කර ශිෂ්‍යයාට මුණ ගැසලා කතා කරනවා. ඉතින් බොහෝ විට කියන්න පුළුවන් මම මේක බලාපොරොත්තු වෙන්නේ මේක බොහොම මයිල්ඩ් ජෝක් එකක්. නමුත් ඉතින් නමුත් ලබන පාර්ශ්වය තමයි දැන් ඒ වෙන දෙයක් නොකළ යුතුයි. දෙවෙනි ඊට වඩා බරපතල දෙයක් වෙන්න පුළුවන් විශේෂයෙන් ආචාර්ය උපාධියක් හදාගෙන ශිෂ්‍යාවකට හෝ ශිෂ්‍යයෙකුට තමන්ගේ සුපර්වයිසර්වරයා එහෙම නැත්නම් ඇකඩමික් සුපර්වයිසර් කියන උපදේශකවරයා හෝ වරිය විසින් යම්කිසි ලිංගික උපකාර එහෙම නැත්නම් තමන් දෙස ලිංගික ආකර්ෂණය වීම වෙන දේවල් කෙරෙන්න පුළුවන් වචන ඒ වගේ කියවෙන්න පුළුවන් අර කම්මා කලින් සඳහන් කළ මෙතනදී හරි ප්‍රශ්නයක් වෙනවා ශිෂ්‍යාවට හෝ ශිෂ්‍යාට. මොකද මේ උපදේශකවරයා මෙම ක්ෂේත්‍රයේ ඉතාමත් ප්‍රවීණ කෙනෙක්. එම නිසාමයි මෙම ආචාර්ය පදිට තෝරා ගත්තේ. ඔහුට විරුද්ධව යම්කිසි පැමිණිල්ලක් කළොත් ඒ තමන්ගේ අධ්‍යන කටයුතු විශාල බාධාක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇවිල්ලා ඉන්න ශිෂ්‍යාවක් එවැනි තත්ත්වයකදී ඉතාමත් අසීරු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාල මෙවැනි තත්ත්වයන් බරපතල හේතු ගණන් ගන්නවා. එම ශිෂ්‍යයාට පුළුවන් එම අංශ ප්‍රධානියාට වාර්තා කරන්න. එතකොට ඒ සඳහා පරීක්ෂණයක් ආරම්භ වෙනවා. මුලින්ම එම අංශ ප්‍රධානියා මේ තව දුරටත් හංගන්න බැරි නිසා කෙලින් ආචාර්යවරයාගෙන් මුලින්ම ලිඛිතව මේ පැමිණිලි කළ යුතුයි. ඒ ආචාර්යවරයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. ඉතින් ආචාර්යවරයා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් එහෙම දෙයක් වුණේ නැහැ. එහෙම නැත්නම් මේ සියලු දේවල් උනේ අපි දෙන්නාගේ කැමැත්තෙන් කියලා. කොහොමවත් ඒ විශ්වවිද්‍යාලචර්ය පද්ධතියට ගැළපෙන්නේ නැති හින්දා විශ්වවිද්‍යාලයක් තීරණය කරන්න පුළුවන් මෙම ආචාර්යවරයා අයින් කරලා වෙන ආචාර්යවරයෙක්ව පත් කරන්න. එහෙම නැත්නම් ඒ වගේම ශිෂ්‍යාවට අවශ්‍ය කවුන්සලින් සහාය ලබා දෙන්න පුළුවන් සිත සැනසෙන්න ඒ වගේම ධෛර්යමත් කරන්න.
දකුණු ඕස්ට්‍රේලියාවේ කථිකාචාර්යවරයක් වන අමාලි වීරසිංහගේ මේ අදහසින් අපි විනිවිද සමාප්ත කරන්නේ මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ විශ්වවිද්‍යාල සිසුන් සලකා බැලූහොත් ඔවුන්ට නිවසේදී මේ සඳහා ලබා දෙන්න පුළුවන් ඇත්තටම සහාය කුමක්ද කියන එකත් එය අපිට පැවසුවේ මෙන්න මේ ආකාරයට.
මේ දැන් අර ළමයින්ට අවුරුදු 10ට වැඩි වුණාම වෙනම වැඩිහිටියන් විදිහට සලකන්න ඕනේ. ඉතින් අර ඒ නීති වලට යටත් වෙමින් කොහොමද ළමයින්ගේ mental well being එක තියාගන්න දෙයක් කරන්න කියන එක ගැන බලන්න ඕනේ. අනිත් එක තමයි මේක මගේ පෞද්ගලික අදහසක් මට හිතෙනවා පෝස්ට් ග්‍රැජුවේට් කරන ළමයි සමහර විට සුපර්වයිසර්ස්ලාගේ දැඩි බලපෑම් වලට යටත් වෙන්න ඉඩ තියෙන ප්‍රවණතාවය වැඩි කියලා. ඒකටත් මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද PhD එකක් හරි මාස්ටර්ස් එකක් කරනවා කියන්නේ ලොකු ළමයි එකට කියන්නේ සාමාන්‍යයෙන්ම කියනවනේ ඉමෝෂනල් රෝලර් කෝස්ටර් එකක් උඩ යනවා. ඉතින් සුපර්වයිසර්යි ඒ දෙන්නම එක එක විදිහට එක එක මූඩ්ස් අරමුණු තියෙනවා. ඉතින් ඒ කාලේ මේ වගේ ප්‍රශ්නකුත් ඇති වුණොත් ඒක හුඟක් දැඩිව බලපානවා. නමුත් අර සුපර්වයිසර්ට ගොඩාක් පවර් එකක් තියෙනවා. ඒ කියන්නේ ළමයි බයයි මේ සුපර්වයිසර්ව දාලා ගියොත් ඒ සුපර්වයිසර් තව ලෙක්චරර්ට කියයිද හොම හොම ගොඩක් ප්‍රශ්න ළමයි ඉතින් හදාගෙන හෝ ඒ වැත්තටත් වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මෙහි තියෙනවා දැන් පෝස්ට් ග්‍රැජුවට් සෙන්ටර් කියලා කියන්නේ පෝස්ට් ග්‍රැජුවට් සෙන්ටර් එකේට ගිහින් ළමයින්ට තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ නොකර කම්ප්ලේන් කරන්න පුළුවන්. එහෙම වෙලක් තියෙනවා. සමහර විට ප්‍රමාද වෙන්න එහෙම පුළුවන් මේ ඇක්ෂන්ස් ගැනීමල්ලේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර ළමයින්ට දැන් මට හිතෙන විශේෂයෙන්ම ඒෂියන් ළමයින්ට තියෙනවා දැන් මේ ගුරු ගෞරවය කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ ගුරුවරේ කොහොම වුණත් මේ ගුරුවරේ මම මේ ගුරුවරයා වැරද්ද කරත් මේ විදිහට යන්න ඕනද අන්නේ. ඒ වගේ අපේ ඒෂියන් ළමයි හිතන අර ගුරුගුරුවරයත් එක්ක එන මයින්ඩ් සෙට් එක සමහර විට මේ වගේ ප්‍රශ්නයකදී ඒගොල්ලන්ට බාධාවක් වෙන විදිහට ඇති වෙන්න පුළුවන්. ඉතින් මමත් පේරන්ට් කෙනෙක්. ඉතින් මමත් කල්පනා කළ බැලුවේ අර විවුර්ත කමියුනිකේෂන් එකක් තියාගන්න පුළුවන් නම් ගෙදර හොඳයි. හැබැයි ඉතින් ඒක හුඟක් අමාරුයි. මොකද ළමයි ලොකු වෙන්න දූ දරුවෝ ඒගොල්ලන්ගේ ලෝකවල ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ බයයි අම්මලාට කියලා. අම්මලා කොයි විදිහට මේකට රියැක්ට් කරයිද එහෙම බයක් තියෙනවා. අර පුළුවන් තරම් අර සේෆ්ටි නෙට් එකක් වගේ වුණොත් අම්මා මාව බලාගනී, ඒ කියන්නේ අම්ම කෑ ගහන්නේ නැහැ, අම්මා තාත්තා මගේ පැත්ත ගනී කියන වගේ වාතාවරණයක් ගෙදර තියෙනවනම් සමහර විට ඒක ළමයට හොඳක් වෙන්න පුළුවන්.
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සිසුන් විශ්වවිද්‍යාල තුල සිදුවන මේ ලිංගික අපචාර හා සම්බන්ධයෙන් දැනුවත් විය යුතු කරුණු පිළිබඳව තමයි අද අපි විනිවිද සමාජ කතිකාව තුළින් අවධානය යොමු කළේ. අප සමග කතාබහට එකතු වුණ මහාචාර්ය ජේ වීරවර්ධන, කතිකාචාර්ය අමාලි වීරසිංහ, ආචාර්ය සිරිගමගේ උපමාලය නිරෝෂා අමිල සහ සන්ධ්‍යා ලියනගේ යනට අපි ස්තුතිවන්ත වෙනවා. නැතත් අපි හමුවන්නේ ලබන මාසයේ අවසාන අඟහරුවාදා විනිවිද සමාජ කතිකාව තුළින්.